මෙරට ගරු දෑශ්‍ර ජයසේකර මන්ත්‍රතුමා තුවර විනාඩි අටක කාලයක් තියෙන
අසරණ මන්ත්‍රතුමනි, මම සුදවන්තර ලබා දෙන වෙලාවට මං හිතන්නේ අපි අද මේ 22 ගැන කතා කරන්න තිබුණ වෙලාව තමයි දැන් මේ ජනාධිපතිතුමාගේ ප්‍රකාශය ගැන කතා කරන්න සිද්ධ වෙලා තියෙන්නේ. ඉතින් ඒ නිසාම ඒකට ලෑස්තිලා ආපු මන්ත්‍රීවරුන්ට ඒක ගැන තමයි දැන් කතා කරන්න වෙලා තියෙන්නේ. ඉතින් අපි සංජීව දිරිමාන්න මහත්මයාත් කතා කරේ ඕකම තමයි. මොකද එතුමා එක වචනයක් ජනාධිපතිතුමා කරපු කතාව ගැන කිසිදු වචනයක් කතා කරුවේ නැහැ. එතුමාගේ 22 ගැන තිබිච්ච සංවාදෙදි කරන්න තිබිච්ච කතාව තමයි එම් පිටින්ම කරේ. ඉතින් මම හිතන්නේ අපි කණගාටු වෙනවා. ඒ කෙසේ වෙතත් දැන් මේ මරත් ඒක නිසා එක උත්තරයක් මට දීලා හිටියොත් හොඳයි කියලා මම කල්පනා කරේ. මොකද මේ සංශෝධන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට ගෙනීමේදී දැන් ඔය විදියටම විස්තරත් විරුද්ධ වෙන්න තිබුණා නේද? මේ වගේම මේව කෑලි කෑලි ගේන්න එපා, සමස්ත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවම ගේන්න. ඒ නිසා අපි විස්තර විරුද්ධයි කියලා. හැබැයි විස්තර විරුද්ධුනේ නැහැනේ. විස්තර සම්පූර්ණ සායුධ දුන්නු. විශ්වෙන් කරපු විනාශය තමයි දැන් මේ ආපහු අනිත් පැත්තට හරව ගන්න හදන්නේ. ඉතින් ඒ නිසා මං කියන්නේ අපි විශාල ආර්ථික අර්බුදයක අපි ඉන්නේ. අර ජනාධිපතිතුමා කිව්වා කරුණු හතරක් ගැන, ඒ හතර එකින් එක එතුමා ක්‍රියාත්මක කරන්න බලාපොරොත්තු වෙනවා කියන. එතකොට විශාල වැඩ කොටසක් මහන්සිලා කරන්න උත්සාහයක ඉන්නවා. හැබැයි මේ ආණ්ඩුවේ ඉන්න සමහර අයට ඒ ඌමනාව කොයි තරම් දුරට තියනවද කියලා අපිට ප්‍රශ්නයක් තියෙනවා. ඉතින් ඒ නිසාම තමයි දැන් අද ලංකාව ගැන විවිධ රටවල් කියපු කතා ටික දැන් සංජීව දිරිමාන මහත්මයා කිව්වා මේ ඒ ජාත්‍යන්තරයේ මොන වැඩක්වත් අපිට වැඩක් නැහැ, මේ අපිට ඕන දේ අපි කරන්න ඕනේ කියලා. හැබැයි අපිට ඕන දේ කරන්න පුළුවන් තැනක නෙමෙයි අද අපි ඉන්නේ. ඒ නිසාම තමයි විශේෂ සංශෝධනය අහෝසි කරලා 22 ගේන්න කියලා මේ ජාත්‍යන්තර වශයෙන් එන බලපෑම් විශාල සංඛ්‍යාවක් තියෙනවා. ඔවුන්ගේ අද මොකද්ද මේ මූලික කාරණේ? දැන් ගිය සති කීපකට කලින් ගෙනාවා මේ අපේ නිව්යෝර්ක් වල තිබිච්ච මානව හිමිකම් සැසියේදී එකට ගෙනාවා විශේෂයෙන්ම මොබ් මැන්ඩෙන්සේ මැතුමා ගෙනාවා චෙයාර්මන් ඔෆ් ද සෙනේට් ෆොරින් රිලේෂන්ස් කමිටි. එයා ගෙනාවා රෙසලූෂන් එකක් අපිට විරුද්ධව, ලංකාවට විරුද්ධව නෙමෙයි, ලංකාව පිළිබඳව යම් ලංකාවට හොඳ උදව් කරන්න ඕනේ කියන කාරණේත් කියමින්, ඒ වගේම ලංකාව ඇතුළේ ඇතිලා තිබෙන දූෂණය පිළිබඳව එතුමා විශාල අදහස් ගන්නාවක් ඉදිරිපත් කරලා තිනවා තව සෙනෙට් සභිකරු ගන්නාවක් එක්ක. ඒක එක තැනක තියෙන්නේ මොකද්ද? ඒක එක තැනක තියෙන්නේ the Rajapaksa family enrich themselves at the expense of the Sri Lankan people, ruthlessly silencing their opponents, inciting ethnic tensions and leaving the country and economic shambles. දැන් මේ 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 ඔක්කොම කියන්නේ මොකක් ගැනද? මේ රට දූෂිත පාලනයක් සහිත රටක්. ඒ දූෂිත පාලනය විසින් රටේ ආර්ථිකය විනාශ වුණා. ඒ නිසා ඒ සම්බන්ධව ගන්න ස්ථාවර පියවර නැතුව රටට උදව් කරන්න ලෑස්ති වෙන්න එපයි කියන කාරණේ කියන්නේ. මේ ජිනීවා මානව හිමිකම් කමිටුව සමුළුවට ඉදිරිපත් කරන එක යෝජනාවක් විදිහට උන් මේක ගේනවා. මේ කරුණ ටික හරියට කියවලා බැලුවොත් තේරෙයි ලංකාව අද කොයිතරම් අසරණ තත්ත්වයකට පත් වෙලා ඉන්නවද කියලා ජාත්‍යන්තර ප්‍රජාව විදිරි. අපි 100%ක් සර්වප්‍රකාරයෙන් කාගෙමත් උදව් ගන්න බැරි, නැත්තම් පුළුවන් නැතුව දුවන්න බැරි රාජ්‍යයක් බවට පත් වෙලා නැහැ දැන්. දැන් අපි තවමත් අපි අද වෙනකොට ඊටත් වඩා දරුණු අවධියකට වැටිලා තිනවා. අපේ බේත් ටිකට සල්ලි දෙන්න ඕනේ වර්ල්ඩ් බැංකෙට. අපේ තෙල් ටික ගන්න සල්ලි දෙන්න ඕනේ වර්ල්ඩ් බැංකෙට. අපේ පොහොර ටිකට සල්ලි දෙන්න ඕනේ වර්ල්ඩ් බැංකෙට. අපි දැන් විවිධ රටවල් වලින් එදිනෙදා වේලවල් දුවන්න ඉඟා කරන රටක් බවට දැන් පත් වෙලා තියෙනවා. තවත් මේක ඇතුලේ කියවනවා. තවත් මේ ඒකාධිපති බලතල මේක ඇතුලේ තියාගන්න තමයි මේගොල්ලෝ කතා කරන්නේ. ඒකයි අපි කිව්වේ 22 සංශෝධනය ගෙනල්ලා මේ රටේ ජනාධිපතිවරයාට තියෙන බලතල අඩු කරලා කොමිෂන් සභාවලට බලතල දීලා මේ රටේ සාධාරණ යුක්තිසහගතභාවය ස්ථාපිත කරන්න කියලා. දැන් මේ රටේ මේ IMF එක නැත්තම් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මොකද ඒගොල්ලෝ කියන්නේ? ඒගොල්ලෝ ලංකාවේ යන්න කලින් කිව්වා IMF end of mission report highlights corruption vulnerabilities in Sri Lanka. අපි ඊටාම නරක ප්‍රකාශයක් වුන් කරලා ගියා. වෙන හේතුවක් ඉඳ නෙමෙයි. වුන් මේ කාරණය
ඉතාම හොඳින් අධ්‍යයනය කරවා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට ආපු ඒ ආපු නියෝජිතයෝ. ඔවුන් දැක්ක මේ රට වැටලා තියෙන්නේ මේ රටේ දූෂණය, පවුල් පාලනය, ඒකාධිපතිත්වය සහ විශේෂයෙන්ම අන්‍ය ජාතීන්ට අතර ඇතිවලා තිබෙන මේ අර්බුදකාරී වාතාවරණය මෙන්න මේ කාරණේ නිසායි කියලා. ඒ නිසා මම කියන්න කැමති තවදුරටත් වගාඩම්බර කියන්න පුළුවන් තත්ත්වයක රට නැහැ. ඒ වගේම මම කියන්න කැමති විශේෂයෙන්ම World Bank මොකද කියන්නේ? Until an adequate macroeconomic policy framework is in place, the World Bank does not plan to offer new finance to Sri Lanka. This requires deep structural reforms that focus on economic stabilization and also on addressing the root structural causes that created this crisis to ensure that Sri Lanka's future recovery and development is resilient and inclusive. මේකෙන් කියන්නේ මොකද්ද? macroeconomic නැත්තම් මේ රට හදා ගන්න පුළුවන් විදිහේ මේ දවැන්ත ආර්ථික පරිවර්තන ක්‍රියාවලියක් නැත්තම් මේ World Bank එක නැත්තම් ලෝක බැංකුව උදව් කරන්න සූදානම් නැහැ කියලා. දැන් මේක තමයි අද ඇතිලා තියෙන தત્ත්වය. ඒ නිසා මේකෙන් ගොඩ ගන්න නම් අපි අර රයිලිකමසිගේ මැතුමා කිව්වා කාරණා ගණනාවක්. මම ඒක යම් බදාසක් විතර කියන්නේ එතුමා යම් වැඩපිල්ලක් නිශ්චිතව දුවන්න පුළුවන් වැඩපිල්ලක් එතුමා කතා කරන්න යනවා. හැබැයි ඒක පල්ලෙහාට ගෙනියන්න ඉඩ දෙන්නේ මේක ඇතුලේ. මේ අමාත්‍යවරු සියලු දෙනාම නෙමෙයි මං කියන්නේ. පසුබල මන්ත්‍රීවරු කියලා කියයි නැත්නම් තව බලයේ තියෙන පිරිසක් කියලා කියයි නැත්නම් බැසිල් රාජපක්ෂ මැතුමා විසින් මේ වුණ ලබන කණ්ඩායම කියලා කියයි. මේ අය මේ රට අරගෙන යන්න හදන හොඳ පියවරන් සියල්ලටම අද අකුල් එලමින් ඉන්නේ. ජාතික සභාව හදනකොට ඒකට අපි බොහොම පැහැදිලිව කිව්වා ජාතික සභාව හදලා ඉවර වෙලා රාජ්‍ය මාතෘරු දියුරුම් දෙන්න කියලා. දැන් රාජ්‍ය මාතෘරු 38 දිනක් දියුරුම් දීලා තියෙනවා. දැන් අද ඊයේ පෙරේදා කැබිනට් අමතර දියුරුම් දෙන්න
ආවා. දැන් විනාඩි කාලයක් තියෙනවා.
අදත් රණ්ඩුවක් ඇදලා අදත් කැබිනට් මණ්ඩලයේ දියුරුම් දී ගන්න බෑ. ඉතින් මෙන්න මේක තමයි ඇතිලා තියෙන தත්ත්වේ. ඒ නිසා ඒකට අවශ්‍ය කරන 22 අද දැන් ගේන්න හිටියා. 22 ගේනලා මෙතන මේ අපේ අධිකරණ ඇමතුමා නැගිටලා ඒක ප්‍රකාශ කරන්න හදනකොට පිටිපස්සෙන් මතුරු විධානගේ මාත්‍ය නැගිටලා අර කෙරොළ පුටුවේ ඉඳලා එතුමා යෝජනාවක් ඉදිරිපත් කරනවා. අද මේ එතකොටම ඉස්සරහින් මේක කල්තබනවා සභාව. මේ විජයස රාජපක්ෂ මාත්‍ය නැගිටලා මේ 22 පනත ගේන්න හදනවා සාකච්ඡාවට. ඊළඟට එහා පැත්තේ නැගිටලා සභාව කල් තියෙනවා අපේ සංවිධායකතුමා. එදිරින් පස්සේ පිටිපස්සේ මතුරු විධානගේ මාත්‍ය නැගිටලා දැන් මේකට මේ සභාව කල් දැමීමේ යෝජනාවක් කියනවා. දැන් මේක අද වෙනකල් දුවනවද හෙටත් දුවනවද පාර්ලිමේන්තුව කියලා කවුරුත් කිසි කෙනෙක් දන්නේ නැහැ. ආණ්ඩුව උදේට ආපුවාම එකක් කියනවා ආපහු දවල් දොළහට තව එකක් කියනවා. මොකද්ද මේ කරන්නේ? ඒ නිසා මම කියන්න කැමති අද විශාල අර්බුදයකට අපි ලක් වෙලා ඉන්නේ. ඒ අර්බුදය මත තමයි අද මේ අර්බුදය දඩමීමා කරගෙන ඒක ඇතුලෙන් හම්බ කරන්න හදන පිරිස් ගැන අපි කතා කරන්නේ. ඒ නිසා අපි ඒ ගැන කතා කරනකොට ඒකට ටිකක් රිදෙනවා. මොකද ඇත්ත කතාව කියනකොට ඒකට රිදෙනවා. ඒ රිදෙන නිසා තමයි අද අපිට මේ ගහන්න
පටන් ගත්තේ.
ගරු සභාපතිතුමනි, මේ දාසිරි මැතුමා මගේ නම සඳහන් කරපු නිසා මම මේ කතා කරන්නේ. මේ අද ජනාධිපතිතුමා කතා කරපු ඒ කතාව ඉතා වැදගත් කියලා මුළු සභාවේ අපේ ආණ්ඩු පක්ෂයේ බහුතරය මන්ත්‍රීවරු මේ තීරණය කරපු නිසා තමයි ඒක ඉල්ලුවේ. ඒ වගේම අපි බය වෙන්න එපා. 22 සංශෝධනයේ ඒ විදිහට 22 සංශෝධනයේ ඒ විදිහටම කරනවා. ඕගොල්ලෝ කලබල වෙන්න එපා.
මම නම් කලබල නැහැ. ඒගොල්ලෝ කලබල වෙලා හින්දා තමයි ඔය අද ගෙනාවේ ඔය යෝජනාව. 22 ගේන්න තිබුණානේ බය වෙන්නේ නැතුව. අයියා දෙක ගෙනාවේ නැත්තේ. ඇතුලේ අර්බුද 30 දෙනෙක් ඇවිල්ලා ගෝයි අපි ඡන්ද දෙන්නේ නැහැ කියලා. අපි 30 දෙනෙක් ඉන්නවා. පුළුවන් නම් මේක ගේන්න අපි ඡන්ද දෙන්නේ නැහැ කිව්වා. ඔයා ඔබතුමාලගේ ලේකම්තුමා සාගර කාර්යසම් ලේකම්තුමායි ඔබතුමාලා 30 දෙනෙක් ඔය මතුරු විධාන මාත්‍යත් ඒකට ඉන්නවා. සංජය සිරිවර්ධන මාත්‍යත් ඉන්නවා ඒකට. තාම මට මෙතන පේන්නේ හරියට හොයා ගන්න. මං කියන්නම් නම් පිටින්. දෙන්නයි මට දැන් මෙතන පේන කට්ටිය ඉන්නේ. ඔය දෙගොල්ලෝ ඇතුළු කට්ටියක් තමයි ඔකට විරුද්ධ වුණේ. දෙකින්ද තමයි අද 22 ගෙනාවේ නැත්තේ. ඒ නිසා මේ ඒව වහගන්න මම ඒකයි කියන්නේ. දැන් මේ අද ගරු මන්ත්‍රීතුමනි, අද මේ විදුලි බිලක් ගැන මට ගහපු චෝදනාව හරි බොහොම පැහැදිලිව මම ආපහු නැවත කියනවා. මේ මේක තිබුණේ අත් වශයෙන් අවුරුදු ගානක් මේක හිටියා ඇමතිවරු ගන්නවා ඒ ඇමතිවරු අතර අපේ රිචඩ් පතිරණ මැතිතුමා හිටියා ඊළඟට හිටියා අපේ අතවු සෙනරත් මැතිතුමා හිටියා තාමත් බිල් එක එන්නේ ගරු මන්ත්‍රීතුමනේ අතවු සෙනරත් මැතිතුමාගේ නමට මගේ නමට බිල් එකක් නැහැ ඒකේ නම්බරේ තියෙන්නේ අංක 12 ගෙගරි මහවත කියලා මේවා කරන්න ඕනේ අපි නෙමෙයි මේවා කරන්න ඕනේ විදුලි බල මණ්ඩලේ විදුලි බල මණ්ඩලේ අවුරුදු ගාණක් අර අහිංසක මිනිහෙක්ගෙන් රුපියල් 10000ක් මෙවනොත් එහෙම මේ මිනිහාගේ පහ උදව් දෙවිලා කපනවා හැබැයි ඇයි මේ ඇමතිතුරුගේ ගෙවල් ටිකේ මේවා ටික කපන්නේ නැත්තේ එන කවුද ඒක නවත්තලා දෙන්නේ මම අහන්නේ මේ ලංකාවේ තියෙන අමාත්‍යවරුන්ට දීලා තියෙනවා නිවාස ඒවට අපි කුලියක් ගෙවනවා කරු මන්ත්‍රීතුමා දැන් ඔක වැරදි විදිහට හිතන්නේ අමාත්‍යවරුන්ට දීලා තියෙන අමාත්‍ය නිවාස වලට කුලියක් ගෙවනවා අපි ගෙවනවා කුලියක් කුලියක් ගෙවලා තමයි අපි මේ නිවාස වල ඉන්නේ ඒක ඕනේ නැත්තම් ඒක ආණ්ඩුව තීන්දුවක් ගන්නවා නම් හෙට උදේ ඉඳලා ඔක්කොම ඇමතිතුරුන්ට මේක නැති වුණාම ඒක ඉවරයි එතකොට අපි කොහේ හරි ඉඳලා බෝඩින් හවුස් එකක හරි ඉඳලා අපිට එන්න පුළුවන් හැබැයි ඒක මේ මෙතර කාලයක් ක්‍රියාත්මක වුණා ඒ වගේද ගරු මන්ත්‍රීතුමනි අමාත්‍යංශ වල මේ බිල් ලැබිලා අවුරුදු ගාණක් ගෙවන්න නැතුව තියන් ඉඳලා තියෙනවා දැන් මම චෙක් කරපුවාම ක්‍රීඩා අමාත්‍යංශයෙන් තව බිල්ස් වගේක් ගෙවන්න තියෙනවා මැණික් රාජ්‍ය අමාත්‍යංශයෙන් තව බිල් වගේක් ගෙවන්න තියෙනවා ඊළඟට බදික් කර්මාන්ත අමාත්‍යංශයෙන් තව බිල් එකක් ගෙවන්න තියෙනවා මේ බිල් එකතු කරපුවාම තමයි මේ ලක්ෂ ගාණ ගෙවන්නේ හැබැයි ඒක යන්නේ මගේ නමට මම පුද්ගලිකව ගෙවන්න තියෙන මුදලක් නෙමෙයි මේක ඒක බොහොම අවංකව කියන්න ඕනේ ඒ නිසා ඒ ලක්ෂ ගන්නක බිල් ටික ගෙවන්න තියෙන්නේ ඒ කාලවකවානුව තුල අමාත්‍යංශය ඊට අමතරව යම් ප්‍රමාණයක් තියෙනවද කියලා මම දැනුම් දීලා තියෙනවා මට කියන්න කියලා ඒ සම්බන්ධව මම මේ වෙනතුරු මේ හිටපු මාස කිහිපය ඇතුළත මම මගේ වතුර බිල ලයිට් බිල අප් ටු ඩේට් කියලා තියෙනවා සත්ත පහක් අපි හොරගම් කළා නැහැ මං කොල්ල කරා නැහැ ඒ නිසා අපිට වේදනාවක් තියෙනවා ගරු මන්ත්‍රීතුමනි මේ වගේ චෝදනා කරනකොට ඒ නිසා මං අවංකව නැවතත් මං කියන්න කැමතියි මේ විදුලි බල මණ්ඩලයේ රාජ්‍ය පරිපාලන අමාත්‍යංශයේ දෙකොල්ලෝ එකතු වෙලා මේක සාකච්ඡා කරගන්න ඕන දැන් මම විතරක් නෙමෙයි දැන් මං උදේ කතානායක අපේ නියෝජ්‍ය කතානායකතුමාගෙන් අහපුවා නියෝජ්‍ය කතානායකතුමා කියනවා මට අපේ මාතර හිටපු මියගිය අපේ හිටපු අමාත්‍යතුමා අපේ කොමියුනිස්ට් පක්ෂේ
ඔබතුමා
චන්දසිරි එක විනාඩියක් මට චන්දසිරි ගල්තිර මැතිතුමාගේ එතුමා ගෙවන්න තියෙන බිල් ටික දැන් මෙතුමාගේ නමට එවලා තියෙනවා දැන් අද මෙතන කිව්වා එහෙම එකක් නැහැ කියලා නෑ ඔය වගේ ගරු මන්ත්‍රීතුමනි මේ වටේම තියෙන ගෙවල් වල විදුලි බිල තියෙනවා පරණේ වටේ ඔක්කොම එකතු වෙලා තියෙන දැන් ඉන්න මන්ත්‍රීවරයෙක් ඔළුවට හැබැයි එතකොට යන්නේ කවුද යන්නේ දයසිරි ජයසේකර බිලක් ගෙවන්න තියෙනවා කියලා විජයපතන මැතිතුමා මිය ගිහින් මිය යනකල් ඒගොල්ලන්ගෙන් තල්ලි එකතු කරගත්තේ නැහැ සමහරවිට විජයපතන මැතිතුමා ගෙවන්න නැතුව ඇති එතුමා අමාත්‍යය විදිහට හිටපු කාලේ අධ්‍යාපන අමාත්‍යංශයෙන් ගෙවන්න ඇති අතවුසිරි නරත මැතිතුමා කම්කරුව අමාත්‍යය විදිහට හිටපු කාලේ අමාත්‍යංශයෙන් ගෙවන්න තියෙන බිලක් ඇති හැබැයි යන්නේ එතුමාගේ නමට මැරිලවත් මේ මිනිස්සුන් ඉන්න දෙන්නේ නැහැ මේ රටේ හැබැයි මොකද්ද පත්‍ර වලින් කියන්නේ පවුද උදේ අර ස්වර්ණවාහිනිය වගේ ඇත්ත පත්‍රය ඇත්ත විශ්සරේ කියලා එකක් කියනවා ඒක කියනවා රෙදි ඇඳගෙනද මේගොල්ලෝ පාර යන්නේ කියලා. අපි පුද්ගලිකව විදුලි බල මණ්ඩලයට ණය නැහැ ගරු මන්ත්‍රීතුමා. හැබැයි අපිට අනිත් පැත්තට වදින්නේ මේ රටේ දේශපාලඥයන් තමයි. ඒක මේ සියලු දෙනාම දැනගන්න ඕන හොඳට මතක තියාගන්න ඕන. මම අහන්න කැමතියි මෙතන ඉන්න ඔතන ඉන්න ඇමතිවරු ඉන්න ගෙවල් වල ඔය තත්ත්වය ඇත්තටම මේ වගේම තියෙනවා. දැන් මට යා පැත්තේ ගෙදර ඉන්නේ අපේ අගමැතිතුමාගේ ගෙදර අපේ පුත්‍රාත්‍රේ මෙතන ඉන්නවා. ඕනනම් ඇහුවොත් අපේ ගුණාධර මැතිතුමාගෙන් ඒ ගෙදරත් ඔය ගානම සල්ලි වගේක් ඇති. හැබැයි අගමැතිතුමාව කියන්න ඕනේ නැහැ ඒකට. ඒ නිසා මේක වැරදි විදියට මුළු රටනම දැනුම් දීලා අපි නිකන් හොරු කරන්න මම මොකද අපි හොරගම් කළා නැහැ මං කොල්ල කාලා නැහැ කොහොත් වංචා කළා නඩුව අහලා අපි පාර්ලිමේන්තුවට ඇවිල්ලා නැහැ නඩුව අහලා මිලියන 25 මේ උසාවි වලින් ගෙවල නෙමෙයි අපි මෙතන ඉඳගෙන ඉන්නේ. ඒ නිසා අපිටත් ගෞරවයක් තියෙනවා නීතිඥවරයෙක් විදිහට මම ඒ ගෞරවය රැකගෙන ඉඳලා තියෙනවා. ඒ නිසා අපි මට වේදනාවක් තියෙනවා ගරු මන්ත්‍රීතුමනි මෙවැනි වාතාවරණයක් තුල ඒක පාවිච්චි කරලා අපිට ගැයීම සම්බන්ධව මම කියන්න කැමතියි විදුලි බල මණ්ඩලේ නිලධාරීන් අපි අනිවාර්යෙන් ගෙන්නවා මේකට ඒ විතරක් නෙමෙයි පුවත්පත්වල අද මේ ස්වර්ණවාහිනිය ගියේ කාරණේ කියපු ඒ ආදරණීය අපේ මාත් සහෝදරයා මම ඒගොල්ලොත් එක්ක පුද්දලික තරහක් නැහැ ඒගොල්ලෝ පත්‍රයේ තියෙන එකක් තව එකක් කුණුවරපෑක් ඒගොල්ලෝ කියනවා ඒගොල්ලන්ගේ හිතේ හිතේ එන්නේ එහෙමනේ කියන්නේ දැන් මොකක් හරි පත්‍ර කැලලක එකක් බැලුවා දේශපාලඥයෙක් නම් රෙදි ගැලවිලා යන්න කියනවා හැබැයි අපිට ඒකට උත්තර දී ගන්න බෑ උත්තර දෙන්න පුළුවන් මෙතන විතරයි මම ඔබතුමාට ස්තුතිවන්ත වෙනවා මේ මොකද නෑ වරප්‍රසාද කමිටුව අනිවාර්යෙන් මම මේක දානවා මොකද හේතුව එයාට දඬුවම් කරන්න අරම නෙමෙයි අඩුම තරමේ ඒගොල්ලන්වත් මේකෙන් පාඩමක් ඉගෙන ගන්න ඕනේ මට ඒක කියන්න කලින් කරු මන්ත්‍රීතුමනි
අවසන් කරන්න
කෝල් එකක් දීලා ඇහුවා අරුණ පත්‍රෙයි දිවයින පත්‍රයේ දෙන්නම මට කෝල් එකක් දීලා ඇහුවා. හැබැයි දිවයින පත්‍රයේ හෙඩ්ලයින් එකක්වත් තියෙන්නේ. දයාසිරි ලක්ෂ 6ක පොල්ලක් කියලා. හරි කැතයි ඒක. ඒ නිසා මම කියන්න කැමතියි එවැනි නිින්දිත චෝදනාවලට ලක් වෙන්න පුළුවන් අය නෙමෙයි මම අවංකව මං ගැන කියන්නේ. ඒ නිසා මට වේදනාවක් තියෙනවා සම්බන්ධව. ඒක කවුරු හරි දුන්න එක්ක මං අදාළ වෙන්නේ නැහැ. ඒක මට දැන් අදාළ වෙන්නේ නැහැ. නමුත් මම කතාවේදී මම කිව්වේ වෙන හේතුවක් ඉදන් නෙමෙයි. ආයි මට ඔක අවස්ථාවක් හම්බෙන්නේ නැහැ. මේක නිවැරදි කරන්න මම සියලුම රූපాయని වලින් අපේ ස්වර්ණවාහිනී අපේ සහෝදරයන්ුත් ඉන්නවා. කරුණාකරලා හෙට මේක දාලා එයාට ආපහු තව කුණුහරුපක් කියන්න ඕන නම් කියන්න කියන්නේ. නමුත් මේව කියන්න කලින් අඩවතරමේ කෝල් එකක් දීලා මගෙන් අහුවා නම් මන්දුතුමා මේම කතාවක් තියෙනවා මේක ඇත්තද කියලා මම අවංකව ඒ ගැන ඇත්ත කතාව කියනවා. එහෙම තත්ත්වයක් නැතුව තමයි නිකම් බොරුවට පරණ පව්වලට අද දයසී ජයසේකර අද උදේ ඊයේ රාත්‍රියේ හැමතැනකින් බැලුම් ගන්න වෙලා තියෙනවා. ඒ නිසා බොහොම ස්තුතිවන්ත වෙනවා ඔබතුමාට මේ සියලු දිනාට වගකීමක් ඇතුවයි මම කතා කරේ. මේ ඇමතිවරු සියලු දිනාගම ගත්තොත් ඔබතුමා හොයලා බලන්න හැම නිවසකටම මේ වගේ පරණ බිල් ඕන තරම් තියෙනවා. කෝටි ගණන් බිල් තියෙනවා. ඉතින් ඒ නිසා ඒක මේ දයසී ජයසේකර විතරක් අදාළ කාරණයක් නෙමෙයි. ඒ නිසා මට මොකක් හරි මං බිලක් ගෙවන්න තිබුණා නම් ඒ බිල අනිවාර්යෙන් ගෙවලා ඇති. එහෙම නැතුව බිලක් තියනවා නම් මට කිව්වොත් මම ඒක සූදානම් එක් ගෙවන්න බොහොම ස්තුතියි.
ස්තුතියි ගරු මන්ත්‍රීතුමනි. ගරු සංජීව එදිරිමාන මන්ත්‍රීතුමා.
අනේ මම දයසිරි එමතුමාගේ කතාව බොහොම මම එතුමාව සවන් දෙනවා. එතුමාට මේ විෂය පිළිබඳ යමක් තේරෙන මනුස්සෙක් නිසා මම නැවත ආදරෙන් කියන්නේ ව්‍යවස්ථාව රාජ්‍යයක ව්‍යවස්ථා සංශෝධනයකට ජාත්‍යන්තර මැදිහත්වීම කියන එක ගැන අපි ඊට වඩා හැකින් බලමු. මං කියන්නේ මේ ලෝකෙ තනි වෙන්න අදහසක් නෙවෙයි. දෙක, මම සාගරකාර සම්මැතුමාට නම දුන්නේ නැහැ මම විරුද්ධයි කියලා ගිහිල්ලා කියන්න කියලා. මදුරු විතාන කැමැතුමා කිව්වා එතුමා එහෙම කිව්වේ නැහැ කියලාත් කියන්න කියලා. ස්තුතියි.
ස්තුතියි. ගරු චන්දිම වීරක්කොඩි මන්ත්‍රීතුමා ඔබතුමාට විනාඩි 8ක කාලයක්.
ගරු මූලාසන ආරූඪ මන්ත්‍රීතුමනි, මේ මොහොත අපේ රටට වැදගත් අතිශයින්ම අවදානම් තත්වයකට අපේ රටම පත්වෙච්ච මොහොතක්. අද අපි සූදානමෙන් ආවේ මේ රටේ ජනතාව බලාපොරොත්තු වෙලා හිටපු ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධනයකට දායක වෙන්න පුළුවන් වෙයි කියලා. ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා පත් වුණාට පස්සේ මේ රටේ 20 වැනි ආණ්ඩු ක්‍රම සංශෝධනය ගෙනල්ලා ඒ සංශෝධනයට අනුව මේ රට ඉදිරියට ගෙන යන්න බෑ කියන තත්ත්වය ඔප්පු කළා. එතුමා ජනාධිපති තනතුර දාලා මේ රටෙන් පැනලා යනකොටත් රට තුල කතිකාවත ආරම්භ වෙලා තිබුණේ ආණ්ඩු ක්‍රම වෙනසක් කරලා මේ රටට ගැලපෙන ආණ්ඩු ක්‍රමයක් විශේෂයෙන්ම විධායක ජනාධිපතිවරයාගේ අනවශ්‍ය බලය ඉවත් කිරීම සඳහා වූ වැඩපිළිවෙලක් පාර්ලිමේන්තුව ක්‍රියාත්මක කළ යුතුයි කියලා. එදා විජේදාස රාජපක්ෂ මැතිතුමා අපිත් එක්ක විපක්ෂ මන්ත්‍රීවරයෙක් හැටියට ඉඳගෙන කෙටුම් පතක් සකස් කරා විධායක බලය ඉවත් කිරීම සඳහා පාර්ලිමේන්තුවේ අනුමැතිය ලබා ගන්න. ඒ කෙටුම් පත පෞද්ගලික මන්ත්‍රී යෝජනාවක් හැටියට ඉදිරිපත් කළා. සම්මත කරන්න ඉන්නලා අතරේ තමයි එතුමා ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධනයක් කරගැනීමේ අවශ්‍යතාවය මත රාජ්‍යයට එකතු වුණේ. මාස ගණනක් ගියා. විවිධ සාකච්ඡා තිබුණා. හැබැයි අපි එදා යෝජනා කරපු සංශෝධනය නෙමෙයි, ඊට විශාල වෙනස්කම් තියෙන සංශෝධනයක් ගේනවා නෑ කිය කතා කර හිටියා. මතක තියාගන්න මුලාරසරාදුර මන්ත්‍රීතුමනි, අද මේ රටේ ජනතාව පාර්ලිමේන්තුව දිහා බලන්නේ රට රවටන, රටට විවිධ බොරු බේගල් කියාපාන, මිනිස්සුන්ට බොරු බලාපොරොත්තු දීලා රට ආර්ථික වශයෙන් විනාශ කරපු, මේ රට විනාශමුඛයට ගෙන යන කණ්ඩායමක් වාඩි වෙලා රටේ මුදල් කබා සීනියා කරන තැනක් හැටියට එහෙව් ජනතා මතයක් තියෙන පාර්ලිමේන්තුව පිළිබඳව, අපේ රට පිළිබඳව අද ලෝකයේ බලන්නේ තක්කඩි හොරු රැලක් පාලනය කරන මේ රටේ දූෂණය වංචාව ඉහවහා ගීපු, දූෂණයට වංචාවට තක්කඩිකමට නන්දරපු උදවිය පාලනය කරන ආණ්ඩුවක් මේ රටේ තියෙන. ඒ නිසා මේ රටට උදව් කරන්න සුදුසු නැති රටක් හැටියට මේ අපිට තියෙන අභියෝග අපි හැම දෙනාගේම වගකීම මොකක්ද? මේ රටේ ආර්ථිකය ගොඩනගන්න අවශ්‍ය කරන එකඟ වෙන වැඩපිළිවෙලකට අවශ්‍ය කරන සැලසුම් සකස් කරගන්න එක. ඒ වෙනුවෙන් හැම දෙනාම එකතු වෙලා මේ රට ඉදිරියට ගෙන යන්න අවශ්‍ය කරන පරිසරය නිර්මාණය කරන එක. ඒ පරිසරය නිර්මාණය කරන්න කියලා අන්තර්ජාතික සංවිධාන, ලෝකේ වෙනත් රටවල් අපට බල කරන්න අවශ්‍ය නැහැ. හැබැයි මේ සංවිධාන රටවල් අපිට කියාපාන කිසි දෙයක් ඒ තුලින් ඒ ලැබෙන සහනය ඒ රටවලට හෝ ඒ සංවිධානවලට ලැබෙන සහනයක් නෙමෙයි, අපේ රටට ලැබෙන සහනයක්. ආර්ථික මේ රටේ විශාල ආර්ථික දූෂණ සිද්ධ වෙලා තියෙනවා. ඒ ආර්ථික දූෂණ සම්බන්ධව පරීක්ෂණ කරන්න ඒවට පියවර ගන්න කියලා අද කියන්න වෙලා තියෙන්නේ කාටද? එක්සත් ජාතීන්ගේ මානව සංවිධානයට. ඇයි එහෙම කියන්න වෙලා තියෙන්නේ? මගේ මිත්‍ර අලි සබ්‍රි මැතිතුමා මේ අමාත්‍යංශයේ ඉන්න ඇමතිවරුන්ගෙන් අතලොස්සක් වෙච්ච හොඳ ඇමතිවරයෙක් වෙච්ච කෙනෙක් හැටියට එතුමාට කියන්න සිද්ධ වෙලා තියෙනවා, ආර්ථික දූෂණ සම්බන්ධව පරීක්ෂණ කරන්න නොහැකි කියලා. කාගේ බලපෑමටද? එතුමාටත් බයක් ඇති. එතුමත් මුදල් ඇමති හැටියට හිටපු හින්දා මේ ආණ්ඩුවේ එතුමාටත් ඒකෙන් වරදිකාරයෙක් කොටසක් හොරි ඇඟට වැටෙයිද කියලා. ගරු මූලාසන ආරූඪ මන්ත්‍රීතුමනි, මේවා අන්තර්ජාතික සංවිධාන කියන්න ඕන දේවල් නෙමෙයි. අපි දැනගන්න ඕන රටක් හැටියට, අපි දැනගන්න ඕන රජයක් හැටියට, රටේ ජනතාව බලාපොරොත්තු වෙන ආකාරයට නීතියට යටත්ව කටයුතු කරන්න, දූෂණයට වංචාවට එරෙහිව වැට බඳින්න, ලෝකේ රටවලට ගැලපෙන ආකාරයට පාලන ක්‍රමයක් සකස් කරන්න. අද අපේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවට අනුව දැන් මේ ගෙනාපු සංශෝධනෙත් මොකද්ද තියෙන්නේ? ජනාධිපතිවරයාට ඕනම තීන්දුවක් ක්‍රියාත්මක නොකර ඉන්න අභිමතය තියෙන ආකාරයට තමයි සංශෝධනය ගේන්නේ. ද්විත්ව පුරවැසියට පාර්ලිමේන්තුවට එන එක වළක්වන එක ඇරෙන්න විශාල වෙනසක් පේන්නේ නැහැ. අපේ මන්ත්‍රීවරු මොකද්ද තව ඉල්ලන්නේ? මිනිස්සු ඉල්ලන දෙයද? අද පාර්ලිමේන්තුවේ ඇවිල්ලා අග්‍රාමාත්‍යතුමා කියනවා මේක මේ සංශෝධනය සාකච්ඡාවට ගැනීමට නොහැකි විපක්ෂයේ එකඟතාවයක් නැති නිසා කියලා. හැබැයි ඊයේ රෑ ජනමාධ්‍යට පොදුජන එක්සත් පෙරමුණේ ලේකම් අපේ මිත්‍ර සාගරකාරී වසම් මාත්‍යා කියනවා පොදුජන එක්සත් පෙරමුණ හැටියට මේ සංශෝධනයට විරුද්ධයි කියලා. මෙතනින් නැති වෙන්නේ කවුද? එතන ඉන්න මන්ත්‍රීවරු කීප දෙනෙකුට අවුරුදු දෙකමාරෙන් පාර්ලිමේන්තුව විසිරුවන්නේ නැතුව අවුරුදු හතරමාර දක්වා පාර්ලිමේන්තුව ගෙන යන්න අවශ්‍යතාවය තියෙන එක වෙන කතාවක්.
ගරු සාගරකාරී
මක් කරන්න, මගේ නම කිව්වා මේ පැහැදිලි කිරීමක් කරන්න ඕනේ. ගරු මන්ත්‍රීතුමනි, පොදුජන එක්සත් පෙරමුණේ නෙමෙයි ඔබතුමා ඡන්ද ඉල්ලපු පක්ෂ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ. ওই වැරද්ද කරන්න එපා, ඒක තේරෙනවා. පළවෙනි කාරණේ, දෙවෙනි කාරණේ, මම ඒකට විරුද්ධයි කියන එක නෙමෙයි කිව්වේ. ඔබතුමා ඒක ඔබතුමාට සිංහල තේරෙනවා කියලා මං හිතනවා. පැහැදිලිව අහන් ඉන්න. අපිට එහි තියෙන සමහර කරුණු ගැන ප්‍රශ්නයක් තියෙනවා කියන එක කිව්වේ, නැතු ඒකට විරුද්ධ වෙනවා කියලා කිව්වේ නෑ. ඔය වැරදි, ওই වැරදි කතාව කියන්න එපා.
ඔබතුමාගේ කාලය අවසානයි. කතාව
මට විනාඩි දෙකක් දෙන්න. මේ ගරු අනුරයාපාමතුමාගේ කාලයත් මට දෙන්න, එතුමා කතා කරන්නේ. ගරු මූලාසන ආරූඪ මන්ත්‍රීතුමනි, මම මෙතුමාට කිව්වේ යම් වෙනසක් තියෙනවා නම් එතුමා ඔප්පු කරා ඒ කාරණාව. අපේ අතර එකඟතාවයක් නැත්නම්, අඩුම තරමේ ආණ්ඩු පක්ෂ එකඟතාවයක් නැත්නම්, ආණ්ඩු පක්ෂය තුල යම් යම් ප්‍රශ්න තියෙනවා නම් ඒවා විසඳගෙන එන්න තිබුණා පාර්ලිමේන්තුවට. අද අපි අද මේ මොහොතේ ජිනීවාහි මානව හිමිකම් කවුන්සිලයේ ඡන්ද විමසීම. එතෙන්දි පේන්නේ මොකක්ද? IMF එක පුන පුන අපිට මොකක්ද කියන්නේ? ශක්තිමත් රජයක් හැම දෙනා අතර එකඟතාවයක් පෙන්වන්න, එකඟත්වයක් එක්ක ඉදිරිපත් වෙන්න. අපි මොකද්ද කරන්නේ? ආණ්ඩුවද විපක්ෂයද අනිත් එකද කියලා නෙමෙයි, අපි ගෙනල්ලා රෙදි ගලවගෙන පෙන්නනවා අපේ අතර එකඟතාවයක් නැහැ කියලා. අපි අතර ජනතාව බලාපොරොත්තු වෙන දේ සම්බන්ධව එකඟතාවයක් නැත්තම් අපිට රටේ රාජ්‍ය පාලනය සඳහා ප්‍රජාතන්ත්‍රවාදී රාමුවක් සකස් කර ගැනීම සම්බන්ධයෙන් එකඟ වෙන්න බැරි මහජන නියෝජිතයෝ නම් අපේ රටේ ඉන්න අපේ රටේ අනාගතයට මොකද වෙන්නේ? එතකොට අපිට IMF එක උදව් කරයිද? අගමැතිතුමා ජනාධිපතිතුමා කිව්වා වගේ. එතකොට අපිට මේ World Bank එක උදව් කරයිද? අසල්වැසි රටක්, මිත්‍ර රටක් අපි ගැන විශ්වාසය තියලා උදව් කරයිද? ගරු මූලාශ්‍රවාද මන්ත්‍රීතුමනි, මේ රටේ ආර්ථිකයට විසඳුමක් ලබා දීම සඳහා අවශ්‍ය කරන පරිසරය අපි නිර්මාණය කරන්න ඕන. ඒ සඳහා අද පෙට්‍රෝලියම් කෝපරේෂන් එකේ තියෙන පාඩුව මේ රටේ මිලියන 22කටම තරන්න වෙලා තියෙනවා. මිලියන 22කටම. අද ඒ ඇස්සෙත් ඔබ දන්නවා, එදා මම ඇමතිවරයා ඉන්න කාලේ ඩොලර් 2කට අඩුවෙන් I brought it down to 1.67. අද වෙලා තියෙන්නේ ඩොලර් 34ටත් බැරල් එක ප්‍රීමියම් එක ගන්නවා. 29ටත් ගන්නවා. 24ටත් තරම් තියෙනවා. අපි පිළිගන්නවා මේ මොහොතේ ආර්ථික ප්‍රශ්නයක් තියෙනවා, ගෙවීමට ප්‍රශ්නයක් තියෙනවා. ඒ හින්දා එදා තිබිච්ච ආකාරයටම සහනදායි ආකාරයට අපිට කටයුතු කරන්න සැපයුම් කරුවන් එකඟ නොවෙන්න පුළුවන්. හැබැයි බැරල් එකට ඩොලර් 2ක් ප්‍රීමියම් එක වෙච්ච එක 34ක් වෙන්න බෑ. අද ගරු මූලාශ්‍රවාද මන්ත්‍රීතුමනි, ගල්ලංගුරු ටෙන්ඩරය පිළිබඳ රාජ්‍ය මුදල් කාරක සභාවේ සාමාජිකයෙක් හැටියට අපිට ප්‍රත්‍යක්ෂ වුණා එතන යම් දූෂණයක් සිද්ධ කරලා තියෙනවා කියලා. විගණකාධිපතිවරයාගේ කරුණු දැක්වීමට අනුව ලංකාවේ මේ තියෙන බලාගාරය, ගල්ලංගුරු බලාගාරය අපි කවුරුත් දන්නවා, ලෝකෙ තිබිච්ච පාවිච්චි කරමු පරණ බලාගාරය තමයි ගෙනල්ලා හයි කරේ. හැබැයි අපි ගල්ලංගුරු සම්බන්ධව API එක තීන්දුව කරනකොට ඔස්ට්‍රේලියාවේ ඉහළම ගණේ ගල්ලංගුරු වලට අදාළ API එක තමයි නම් කරන්නේ. මොකද ඒකත් එක්ක කොම්පොසිට් එක හදනකොට, ඒකත් එක්ක සාමාන්‍ය ගණනය කරනකොට අනවශ්‍ය විශාල මුදලක් ලැබෙනවා. කාටද? ඇයි මෙහෙම කරන්නේ? ටෙන්ඩරය කැඳවන්න සාමාන්‍ය ටෙන්ඩර් ප්‍රතිපාටියට අනුව ටෙන්ඩරයක් තරගකාරී ටෙන්ඩරයකට දින 42ක් දෙනවා. මේ මොහොතේ දින 21කට තමයි දෙන්නේ. මොකද මිලදී ගැනීමේ හදිසියක් තියෙනවලු. ලෝකයේ මේ කාලෙට තමයි ගල්ලංගුරු සුලභ වෙන්නේ. අපේ ගල්ලංගුරු භාවිතා කරන බලාගාරයට දන්නේ නැද්ද? අමාත්‍යාංශය දන්නේ නැද්ද? අධිකාරිය දන්නේ නැද්ද? කවදද අවශ්‍ය කරන්න කියලා? හදිසිය ඇති වෙච්ච දෙයක් වගේ දින 21කට අඩු කරනවා. ප්‍රසම්පාදන TC එක කියනකොට යම් වෙනසක් වෙලා තියෙනවා, සතියක කාලයක් දෙන්න කියලා ඒකට ඉඩ දෙන්නෙත් නැහැ. ඉතින් මේ වගේ දේවල් එකෙන් එක කියන්න ගියොතින් මේ රට කොතෙන්ටද අදත් මෙහෙවන්නේ කියන ප්‍රශ්නය තියෙනවා. ඒ නිසා අපිට රටක් හැටියට අපිට පක්ෂ දේශපාලනය මේ මොහොතේ අදාළ වෙන්නේ නැහැ. විපක්ෂද ආණ්ඩු පක්ෂද කියන එක නෙමෙයි, මහජනතාවගේ නියෝජිතයෝ හැටියට මේ මොහොතේ අපේ සෞඛ්‍ය අධ්‍යාපනය සඳහා අවශ්‍ය කරන මුදල් වෙන් කරන්න අපට ආදායමක් තියෙන්න ඕන. මට එක කාරණයක් කියලා නවත්තන්න ඉඩ දෙන්න. අදටත් මූලාසන වල මන්ත්‍රීතුමනි, මේ රටේ වැඩියෙන්ම මුදල් වෙන් කරන්නේ ආරක්ෂාවට, ඩිෆෙන්ස් එකට. ඇයි? මොකටද? අපිට ජාතික ආරක්ෂාව අවශ්‍යයි. ජාතික ආරක්ෂාවට කියලා අනවශ්‍ය වියදමට වියදම් කරන ආකාරය පිළිබඳව අපි දන්නවා, දකිනවා. දැන් අපි මුදල් කාරක සභාවේදී ආරක්ෂක ලේකම්ගේ, හමුදාපතිවරුන්ගේ අනවශ්‍ය වියදම් ගැන ප්‍රශ්න කරාම ඊරෑ වෙනකොට හමුදාවේ බ්‍රිගේඩියර්වරුන්ගේ සහ කර්නල්වරුන්ගේ එන්ටයිටල් වෙච්ච මේ ඩීසල් ඇලොකේෂන් එක, පෙට්‍රෝල් ඇලොකේෂන් එක අඩු කළා. ඒක කරන්න අවශ්‍ය නැහැ. ඒ අයට හිමි ඒ වරප්‍රසාදයේ නිලධාරීන් හැටියට. ඒක නෙමෙයි මේ රටේ ප්‍රශ්නේ. හිමි නොවන දේ, හිමි නොවන වරප්‍රසාද පාවිච්චි කිරීම තුල මේ රටේ සිදුවන විනාශය නාස්තිය නවත්තන්න ඕනේ ඒක ආරම්භ කරන්න ඕනේ මේක හොඳම කාලේ මේක දේශපාලඥයෝ කරනවද මේක හමුදා නිලධාරි කරනවද මේක රජයේ නිලධාරි කරනවද මේක වෙන යම් රජයේ මුදල් භාවිතා කරලා සිදු කරන උදවිය කරනවද කියන ගැන මේ අදාළ ඒ නිසා විකෘති කරන්න එපා ඒ නිසා අනවශ්‍ය
ආකාරයට කාලය
අනවශ්‍ය නිලධාරීන්
බොහොම ස්තුතියි
පීඩාවට පත් කරන්න එපා කරු මන්ත්‍රීතුමනි ඒව කරන්නේ නැතුව විනාඩි තප්පරයක් දෙන්න මම ඉල්ලා හිටිනවා හරි දේ කරන්න නාස්තිය දූෂණය වංචාව නවත්තලා ලෝකෙට ගැලපෙන හැම රටක්ම එක්ක සුවදශීලීව කටයුතු කරන්න පුළුවන් විදේශ ප්‍රතිපත්තියක් ආර්ථික ප්‍රතිපත්තියක් ඇති කරගන්න හැකියාව තියෙන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයක් වෙනුවෙන් කැපවෙමු කියලා ඉල්ලා
සිටිනවා මම නියම ස්ථාන මන්ත්‍රීතුමා ඔබතුමාට විනාඩි 11ක කාලයක්
තියෙනවා නන්දි බිස්මිල්ලාහ රහමාන රහීම් ගෞරව තලමිරංගම් උරුපිනවරලේ ஜனாதிபதி அவர்களின் நாட்டு மக்களுக்கான இந்த இன்றைய நிலையை சிறப்பாக அவருடைய உரை மூலம் நாங்கள் அறியக்கூடியதாக இருக்கின்றது அதாவது எமது நாடு சுதந்திரமடைந்த காலத்திலிருந்து ஆட்சியாளர்களினால் எமது நாட்டு மக்களுக்கு பல அவருடைய முன்னேற்றத்துக்கும் பல வகைகளில் உதவி புரிந்த எமது ஆட்சியாளர்களினால் அன்று முதல் எடுக்கப்பட்ட சில தீர்மானங்கள் தான் நாங்கள் இன்று இந்த நிலைமைக்கு அதாவது எமது பொருளாதாரம் இந்த நிலைமைக்கு வருவதற்கான ஒரு காரணமாக அமைந்திருக்கின்றது அதை கடைசியாக ஒவ்வொரு செயல்பாடுகளும் வந்து மூச்செடுக்க இயலாத ஒரு காலகட்டத்துக்கு வந்து கடைசியாக இருந்த எமது முன்னாள் ஜனாதிபதி அவர்கள் அதற்கு சம்பூர்ணமாக பொறுப்பு கூற வேண்டியவராக மாற்றப்பட்டதுதான் நிலைமை அந்த அடிப்படையில் நினைக்கிறேன் இங்கு தொடர்ச்சியாக எதை எடுத்தாலும் 225 பாராளுமன்ற உறுப்பினர்கள் என்ற எண்ணிக்கை தான் கூறப்பட்டுக் கொண்டிருக்கின்றது ஏனென்றால் மாறி மாறி ஆளும் கட்சியாகவும் எதிர்கட்சியாகவும் மாறி மாறி இருந்தவர்கள் இன்று எதிர்கட்சியில் இருந்து ஆளுங்கட்சி பக்கம் அனைத்து குற்றச்சாட்டுகளையும் போடுவதும் அதுபோல அவர்கள் இங்கே இருந்த பொழுது என்ன நடந்தது என்பதனை உணராத விதத்தில் இந்த கதைகளும் இந்த உரையாடல்களும் தான் இங்கு நடந்து கொண்டிருக்கின்றது இந்த உண்மையில இந்த காலகட்டத்தில் எமது ஜனாதிபதி அதிமேதகு ரணில் விக்ரமசிங்கே அவர்கள் முன்வந்து இந்த நாட்டுடைய பொருளாதாரத்தை எவ்வாறும் இந்த நாட்டு மக்களை எப்படியாவது நாங்கள் காப்பாற்ற வேண்டும் என்ற அடிப்படையில் துணிந்து வந்து ஆட்சியை பொறுப்பெடுத்து அந்த அடிப்படையில் இன்று நினைக்கின்றேன் ஓரளவு மக்கள் சுவாசிக்க முடியாத நிலைமை இருக்கும் பொழுது ஓரளவு சுவாசிக்கக்கூடிய ஒரு நிலைமையை ஜனாதிபதி அவர்கள் ஏற்படுத்தியிருக்கின்றார்கள் அந்த அடிப்படையில் இன்று எடுத்துக்கொண்டால் இந்த பொருளாதாரங்கள் சம்பந்தமாக மக்களுக்கு சரியான விளக்கங்களை அளிக்க வேண்டும் என்ற ஒரு முறையில் வந்து அழகாக இன்று வந்து இன்றைய நாட்டின் நிலைமைகளை தெளிவாக எடுத்து கூறியிருக்கின்றார்கள் உண்மையிலே அந்த அடிப்படையில் அவருக்கு நான் இந்த இடத்துல நன்றிகளை தெரிவித்துக் கொள்வதோடு தொடர்ச்சியாக எமது மக்களுடைய எமது நாட்டுடைய முன்னேற்றம் பொருளாதார முன்னேற்றங்களை மிகவும் கவனமான முறைகளில் கடந்த காலங்களில் பொதுவாக எல்லாமே மக்கள் பிரதிநிதிகள் பக்கம்தான் கூறுகின்றார்கள் உண்மையிலேயே இதில் பாரிய பொறுப்பு அந்த காலகட்டங்களில் இருந்த உயர் அரசு அதிகாரிகளுக்கும் சாரும் என்றால் ஆனால் இருந்தாலும் இது நிர்வகிக்கக்கூடிய அந்த பொறுப்பு கூறுகிற முறையில் மக்கள் பிரதிநிதிகள் இருக்கு பொறுப்பு கூற வேண்டும் என்ற அடிப்படைகளில் கடந்த காலங்களில் ஏற்பட்ட எல்லோரும் சேர்ந்து ஏற்பட்ட பிழைகள் தான் இன்று சாதாரண அதுவும் மிகவும் வறுமை கோட்டில் இருக்கின்ற மக்கள் இன்று அனுபவிக்கின்றார்கள். அந்த நிலைமையை மாற்றுவதற்கு எடுக்கின்ற எமது ஜனாதிபதி அவருடைய முயற்சிக்கு நாங்கள் தொடர்ந்தும் ஆதரவளித்து அதனுடைய அதுக்கு ஒரு பங்காளியாகவும் இருந்து நாங்கள் இந்த நாட்டு மக்களுடைய முன்னேற்றத்தை உரிய ஒரு ஒரு கட்டமைப்பு திட்டமிட்டல் அடிப்படையில் செய்ய வேண்டும் என்பதை இங்கு நான் கூறிக்கொள்வதோடு தலைமை தாங்கும் உறுப்பினர் அவர்களே, இங்கு இந்த எமது ஜனாதிபதி அவர்கள் குறிப்பிட்டது போல் இந்த ஆட்சி அமைப்பிலிருந்து வருமானங்கள் குறிப்பாக சொல்வதென்றால் அரசாங்கத்தின் புதிய வரி விதிப்பு திட்டங்கள் அரச வருமானத்தை இருமடங்காக அதிகரிக்கக்கூடிய விதத்தில் இன்று ஒரு கட்டமைப்பு உருவாக்கப்பட்டிருக்கின்றது. இது மொத்த உள்நாட்டு உற்பத்தியில் 14%, மொத்த வரி வருமானத்தில் 80% பங்களிப்பு செய்யும் மறைமுகமான வரி விதிப்பில் அனைத்து மக்களும் பாதிப்படைகின்றார்கள். ஆனால் நாங்கள் இதை இந்த நிலைமையை மாற்றம் ஏற்படுத்தி நேரடி வரி விதிப்பின் முறை அறிமுகப்படுத்த வேண்டும் என்று இந்த இடத்துல நான் கேட்டுக்கொள்கின்றேன். அந்த அடிப்படையில் வரி வருமானமானது எமது மக்களுக்கு இலவச கல்வி, இலவச மருத்துவ வசதிகள், மானியங்கள் மற்றும் பொது அபிவிருத்திகள் திட்டமிட்ட அடிப்படையில் அந்த பணிகள் முன்னெடுக்க மிகவும் இன்றியமையாததாகும். மக்களின் தேவையிலேயே உரிய காலத்தில் உரிய முறையில் வழங்க அரசாங்க வரி வருமானமானது மொத்த உள்நாட்டு உற்பத்தியில் 18% காணப்படுகின்றது. பணத்தை தொடர்ந்தும் அச்சடிக்க முடியாது என்ற அடிப்படைகளில் இந்த வரிகளை நாங்கள் உரிய முறைகளில் எடுக்க வேண்டும் என்ற அடிப்படைகள் தான் இன்று கூறப்பட்டிருக்கின்றது. அதேபோல எமது நாட்டுடைய இன்றைய பொருளாதாரம் சீரடைந்து கொண்டு வருகின்றது என்றதற்கு ஒரு எடுத்துக்காட்டு தான் ஜப்பான் அரசாங்கம் இலங்கையின் கடனை மீள்பரிசீலனை நடவடிக்கைக்கு உதவ முன்வந்துள்ளமை என்பதனை இந்த இடத்துல நாங்கள் குறிப்பிட வேண்டும். அதேபோல எமது ஜனாதிபதி அவர்கள் இந்திய பிரதமருடனான சந்திப்பு மிகவும் சாதகமானதாக இருந்ததாக ஜனாதிபதி அவர்கள் கூறுகின்றார்கள். உண்மையிலேயே எமது அயல் நாடான இந்தியா எமது பொருளாதாரத்தை முன்னேற்றுவதில் பாரிய பங்குகள் வகிக்கின்றது. மிகவும் இந்த மக்கள் இன்னி இல்லை என்று கஷ்டப்படுற காலகட்டத்தில் கூட அவர்களுடைய அந்த உதவி திட்டம் தான் எங்களுடைய நாட்டு மக்களுடைய செயல்பாடுகளில் இந்த பொருளாதாரத்தை கட்டி எழுப்புவதற்கு பாரிய பங்கு வகித்தது என்ற அடிப்படையில் நினைக்கிறேன். எமது ஜனாதிபதியும் அதே போல இந்திய நாட்டு பிரதமர் அவர்களுடைய அந்த சந்திப்பு மிகவும் எதிர்காலத்துடைய எமது முன்னேற்றத்திற்கு பாரிய வகைகளில் உதவி பெறும் என்று நான் நம்புகின்றேன். அதேபோல சீனா, இந்தியா, ஜப்பான் உள்ளிட்ட இலங்கைக்கு கடன் வழங்கியுள்ள நாடுகளுடனான ஒரு பொதுவான உடன்பாட்டுக்கு வர அரசாங்கம் முயற்சிக்கின்றது என்பதனையும் இங்கு நாங்கள் கருத்தில் எடுத்து அந்த அடிப்படைகளில் இந்த நாடுகளுடைய உதவி திட்டங்களும் எதிர்காலத்துடைய எமக்கு எதிர்காலத்தில் அவர்கள் உதவுகின்ற வகைகளில் ஒரு கட்டமைப்பை உருவாக்கக்கூடிய விதத்தில் எமது ஜனாதிபதியுடைய செயல்பாடுகள் அமைந்திருக்கிறது என்பதை இந்த இடத்துல நாங்கள் கூறிக்கொள்ள வேண்டும். உலக வங்கியிலிருந்தான 3 மில்லியன் அமெரிக்க டாலர் நிதியுதவி திட்டத்தை அடுத்த ஆசிய அபிவிருத்தி வங்கியும் 500 மில்லியன் டாலர்களை வழங்க முன்வந்துள்ளமானது எமது நாடு பொருளாதார ரீதியாக மிகவும் குறுகிய காலத்தில் ஸ்திரமான நிலைமைக்கு வந்துள்ளது என்பதைத்தான் நாங்கள் இங்கு குறிப்பிட வேண்டும். அது அந்த அடிப்படையில் இந்த இவ்வாறான முன்னேற்றமான செயல்பாடுகளை எமது அதிமேதகு ஜனாதிபதி அவர்களால் முன்னுக்கு கொண்டு வரப்பட்டிருக்கின்றது. இருந்தும் இந்த இங்குள்ள அதே போல இங்குள்ள தேவைக்கு ஏற்ற விதத்தில் பொருள்களை மக்கள் பாதிக்க வேண்டிய ஒரு நிலைமைகளை நாங்கள் மக்களுக்கு உணர்த்தி மக்களும் அதை ஏற்றுக்கொள்ள ஒரு நிலைமைக்கென்று வந்திருக்கின்றார்கள். அந்த அடிப்படையில் மக்களுடைய அந்த பங்களிப்பும் எமது பொருளாதாரத்தை முன்னேற்றுவதில் பாரிய பங்கு வகிக்கும் என்பதனை எந்த விதமான நாங்கள் அவநம்பிக்கை கொள்ள தேவையில்லை. இரண்டாம் உதாரணமாக கூறுவதென்றால் மக்களுடைய கௌரவ தலைமை தாங்கும் உறுப்பினர்களே, மக்களுடைய மக்கள் வந்து அவர்களுக்கு அவர்களுக்கு கடந்த காலங்களில் பொருளாதாரம் ஓரளவு பொருளாதார நிலைமைகள் தெரியாது. நாங்கள் நான் வெளிநாடுகளில் இருந்த கடனுக்கு தான் சகலதையுமே எடுத்துக்கொண்டிருக்கணும் என்று தெரியாத நிலையில் ஒரு ஆடம்பரமான வாழ்க்கைகள் ஒவ்வொரு தங்களால் இயன்ற அளவு ஒரு வாழ்க்கையில மக்கள் வாழ்ந்திருந்தார்கள். ஆனால் நாட்டுடைய பொருளாதாரம் நிலைமைகள் தெரிந்ததற்கு பிறகு அவர்களுடைய செயல்பாடுகளும் மிகவும் அரசாங்கம் அறிவிக்கின்ற ஒவ்வொரு சிக்கனமான வழிமுறைகளை அவர்களும் கடைபிடித்து அதை அவர்கள் உதவ அந்த அந்த அவர்கள் வந்து செயல்பாடுகள் மூலம் அரசுக்கு பாரிய ஒரு உதவிகளை வழங்கியிருக்காங்க. உதாரணமாக கூறுவது எரிபொருள் கடந்த காலங்களில் பாவித்த முறைகளும் தற்பொழுது நாட்டுடைய நிலைமையை கருதி அதை அவர்கள் பாவிக்கின்ற முறைகளும் ஆனால் இருந்தாலும் சிலருடைய அன்றாட வாழ்க்கைக்கு கொஞ்சம் சில உதாரணமாக சில அமைப்பினருக்கு கொஞ்சம் எரிபொருள் கூட கொடுக்க வேண்டும் அந்த அடிப்படையில் நாக்கின்றேன். அது அமைச்சர் அவர்கள் அதற்குரிய நடவடிக்கையில் அவர்கள் எடுத்திருக்கின்றார்கள். அதற்காக அந்த சம்பந்தப்பட்ட துறையினரும் வந்து இங்கு ஆக பிரச்சனை இல்லாமல் நாட்டுடைய நிலைமைகளை ஒத்துழைப்பினார்கள். அதே போல தான் நான் நினைக்கின்றேன். பாரிய எமது பாதியில் குறிப்பாக என்னுடைய மாவட்டங்களை எடுத்துக்கொண்டால் மன்னார் வவுனியா முல்லைத்தீவு மாவட்டங்களில் பாரிய நிலப்பரப்பு காணப்படுகின்றது. கடந்த காலங்களில் விவசாயம் செய்யப்பட்டது. ஆனென்றால் அதற்கு கடந்த அரசாங்கங்களுடைய நடவடிக்கையில் அந்த பகுதியில் உள்ள அரசு அதிகாரிகளுடைய கருத்தும் கேட்காமல் ஃபாரஸ்ட் என்று வன இலாக்காக்கு அதுகளை கெசட் பண்ணினதால பாரிய பிரச்சனைகள். நாங்கள் அதை உரிய அமைச்சருடன் கைத்து அதை அந்த அந்த நிலத்தில் பிரச்சனை இருந்தாலும் இந்த முறை விவசாயம் செய்வதற்காக அதை விடுவித்து தருவதாக ஒரு நிமிடம் தாங்கள் இந்த அதை விடுவித்து அந்த அதன் விடுவிப்பு மூலம் எமது பகுதி பாரிய இந்த இலங்கைக்கு முழு பாரிய ஒரு நெல் இருந்தாலும் சரி ஏனைய பயிர் செய்கள் மூலம் பாரிய ஒரு தேவையை பூர்த்தி செய்யக்கூடிய பகுதியாக இருக்கின்றது. அதை இன்று எமது இந்த அரசாங்கம் கடந்த காலங்களில் பல பிரச்சனைகள் பல மாவட்ட ஒருங்கிணைப்பு குழு கூட்டங்களை கைத்தாலும் எந்த முடிவுகளும் இல்லாத ஃபாரஸ்ட் பிரச்சனை கூட இன்று அவர்கள் அந்த அவர்களுடைய அவர்கள் விவசாயம் செய்த அவர்கள் பயிர்கள் செய்த அந்த காணிகளில் உரிமை பிரச்சனை இருந்தாலும் அதாவது உரிமம் சம்பந்தமான பிரச்சனை இருந்தாலும் அதுகளை செய்யக்கூடிய ஒரு நிலைகளை ஏற்படுத்தி கொடுத்திருக்கணும். அதுவும் நினைக்கின்ற இந்த பொருளாதாரத்தை உயர்த்துவதற்கான நடவடிக்கையில் அரசாங்கம் எடுக்கின்ற நடவடிக்கைகள் ஒன்று என்பதை நீங்க கூறிக்கொள்வதோடு இவ்வாறான நல்ல செயல் திட்டங்களுக்கு நாங்கள் தொடர்ச்சியாக அதாவது கட்சி பாகுபாடுகளோ எந்த விதமான பாகுபாடுகளும் இல்லாமல் சகருடைய ஒத்துழைப்போட நாங்கள் ஒரு ஒரு கேட்டுக்கொண்டு நேரத்துக்கு நன்றி கூறி
வினாடி அட்டக காலே
கரு மூலாசனாவுட மந்திரித்துமணி மொழிம் ஜனாதிபதிமார்கள் கத்தாவகன விவாதியாப்தியின் நிசா விசேஷம் அப்படி ஹோமாகம பிரதேசே விஷால பிரிசகே இல்லீமாக திபினவா ஏஹிந்த முதல்ல மாத்தியவரையா வஷேங் ஜனாதிபத்துமாட்ட மிக யொமுக்கிரிம சந்தகா மம்மிக திருபத் கருணுவா முகத ஹோமகம விசேஷம் சிங்கள பௌத்த ஜனதாவ விஷால வசியன் ஜீவத்தன பிரதேசியாக் இவகேம ஹோமகம விஷால உடுத்திக்கின் பிரமாணியாக் ஜீவத்தன தாம சாமகாமிவ மினிசுன் ஜீவத்தன இவகேம புகட்டு ஏத்துலு அப்பேமே தேசபாலன வமே தேசபாலனே சந்தா ஹெமதாமத் ஸ்ரீலங்கா நிதாஸ் பக்ஷே இத்தித் எவகேம் எக்ஸத் ஜனதா நிதாஸ் சந்தா நிதித் எவகேம் தேசபாலன வசி வமட பர கந்தௌரக்தமாய் ஹோமாகம் திம்மே ஹோமாகம பிரதேசே மத்பென் அழுவிசலக் பிஹிட்டுவன்ன அவுருது கணனாவக் திசே உற்சாகத்தட தசக ஹய ஹதக் திசே உற்சாகத்தட ஏ சந்தஹா ஏவகட ஹிட்டபு ஆண்டு பக்ஷ விபக்ஷ கொய் பக்ஷ உனத் தேசபாலாஜ்ஞோ ஏ சந்தஹா அவஸ்தாவ தீலனே ஒன் தமங்கே பிரதேசிய கன ஹிதல தீனவா நமுத் மேதகதி மே சுபிரி வெலந்த செலக ஆபிகோ வெலந்த செலே மத்பன் பலபத்ரய தீல திபெனவா ஏ பிரதேசிய முழு மஹத் ஜனதாவம் இக்கட விஷால விரோதயக் தக்கனவா விசேஷேங் ஸ்வாமின் வான்சேலா ஏவகேம பிரதேசவாசீன் ராஜ்ய நிலதாரீன் பொலிசிய தருண சங்கம் கிரீடா சங்கம் உருத்திகேன் தாம்பாசல் குருவருன் சாசனாரக்ஷக பலமண்டலே ඒ වගේම වෛද්‍යවරුන් මේ හැම කෙනාම මේකට විරුද්ධයි. ඒ සියලු දෙනා එකතු වෙලා ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ රැස්වීමක් පවත් සංවිධානය කළා තිබෙනවා. මේ රැස්වීමේදී ප්‍රාදේශීය ලේකම්තුමාත් මේ විරෝධය හොමාගම් ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සිට සුරාබදු කොමසාරිස් ජෙනරාල්වරයාට මේ විරෝධය දක්වලා තිබෙනවා. හැබැයි අවාසනාවකට මේ දක්වා සුරාබදු කොමසාරිස් ජෙනරාල්වරයාගේ අවධානය යොමු වෙලා නැහැ. අපි ජනාධිපතිතුමා මුදල් නැමැතිතුමා වශයෙන් අපි එතුමාගේ අවධානය යොමු කරනවා. මේක කඩිනමින් විසඳන්න මෙහෙම ප්‍රශ්න ඇති වෙන්න දෙන්න එපා. ඒ වගේම මම සභාගත කරනවා මේ හෝමාගම පුරාණ විහාරයේ ඒ ස්වාමින් වහන්සේලා ඇතුළු ඒ ප්‍රදේශවාසීන් විසින් කරන ලද විරෝධය පළ කිරීම සඳහා ඒ ලිපි මම මේ අවස්ථාවේ සභාගත කරනවා. ඒ වගේම ගරු මූලාසනාවුඩ මන්ත්‍රීතුමනි, අද අපට කතා කරන්න තිබුණේ 22 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳ. නමුත් අවාසනාවකට 22 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ඒ විවාදය කල් ගිහිල්ලා තිබෙනවා. නමුත් මේ 22 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ආපු පසුබිම අපි තේරුම් ගන්න ඕනේ. අපි දන්නවා අපි විශාල බලාපොරොත්තු රාශියක් සහිතව තමයි ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමාව පත් කරගත්තේ. නමුත් එතුමාට ඇති වුණු බලපෑම්, ආර්ථිකයේ ඇති වුණු බලපෑම් සහ සමහර සාමූහිකව ගත යුතු තීන්දුව නොගැනීම ආදී විශාල කරුණු රාශියක් මත, අන්තර්ජාතික මැදිහත් වීම, මේ ආදී විශාල කරුණු රාශියක් මත අපි දන්නවා එතුමාට අත්ුණු ඉරණම මොකක්ද කියලා. ඒට ප්‍රථම දේශපාලන වශයෙන් ඇතිවෙච්ච අර්බුදය තුල අපේ සමාජයේ විශාල කතිකාවක් ඇති වුණා. ඒකේ එක පැත්තකින් සමාජයේ ඉල්ලීමක් තිබුණා මේ ව්‍යවස්ථාමය ප්‍රතිසංස්කරණ අවශ්‍යයි, දේශපාලන ප්‍රතිසංස්කරණ අවශ්‍යයි, ආර්ථික ප්‍රතිසංස්කරණ අවශ්‍යයි, සමාජීය වශයෙන් කරල යුතු ප්‍රතිසංස්කරණ අවශ්‍යයි, සිස්ටම් චේන්ජ් එක කියන එක අපේ ගිය ජනාධිපතිවරණදී ප්‍රධාන මාතෘකාවක් වුණාට ඒක ක්‍රියාත්මක කර ගැනීම ක්‍රියාත්මක නොවුණු නිසා සැබවින්ම සිස්ටම් චේන්ජ් එකක් අවශ්‍යයි කියන එක ඒ සමාජයේ විශාල ඉල්ලීමක් බවට පත් වුණා. ඒ ඉල්ලීමත් එක්ක තමයි අපි ස්වාධීන පක්ෂ එකමුතුව විදිහට 22 ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳව සාකච්ඡා කළේ. ඒ අවස්ථාවේදී විරුද්ධ පක්ෂයේ 21 ව්‍යවස්ථා සංශෝධනයක් සමගි ජන බලවේගයක් ඉදිරිපත් කළා. එතකොට මේ 22 ව්‍යවස්ථා සංශෝධනය දැන් අධිකරණ අමාත්‍ය එවකට ස්වාධීන වෙලා හිටපු විජයදාස රාජපක්ෂ මැතිතුමා විසින් පෞද්ගලික යෝජනාවක් වශයෙන් ඉදිරිපත් කළා. ඒ නිසා මේ ආපු සන්දර්භයේ මේක සමාජමය ඉල්ලීම. ඒ සමාජමය ඉල්ලීම ඉටු කළ යුතුයි කියලා අපි කවුරුත් මේ පාර්ලිමේන්තුවම බලාපොරොත්තු වෙනවා. ඒ වගේම අපි බලාපොරොත්තු වෙනවා 22 ඇතුලේ විවිධ බෙදුම්වාදී බලවේග, විවිධ අන්තවාදී බලවේග 22න් රිංගල තමන්ගේ උවමනාව නිතු කරගන්න හදනවා. 13 ව්‍යවස්ථා සංශෝධනය ශක්තිමත් කර ගැනීම පැත්තට, එහෙම නැත්නම් ආණ්ඩුකාරවරයාගේ බලතල සම්බන්ධයෙන් මහාමැති විමසා ආණ්ඩුකාරවරු පත් කිරීම කියන වගේ වගන්ති ඇතුළත් කරගෙන විවිධ දේවල් වලට යන්න හදනවා නම් ඒ පිළිබඳවත් අපි අවධානයෙන් ඉන්නවා කියන එක අපි ප්‍රකාශ කරන්න ඕනේ. නමුත් අද ඇති වෙලා තියෙන තත්ත්වය මොකද්ද? අද අපි කවුරුත් ආර්ථික අර්බුදයක, සමාජ අර්බුදයක සහ දේශපාලන අර්බුදයක තියෙනවා ඉන්නවයි කියන එක පිළිගන්න ඕනේ. තාවකාලිකව මේක යටපත් වෙලා තිබුණට විශේෂයෙන් දේශපාලන අර්බුදයක යටපත් වීමක් මිසක් විසඳීමක් නෙවෙයි. එතකොට මේ රට වැටිලා තියෙන තත්ත්වය හමුවේ අපට අපි තේරුම් ගන්න ඕනේ අපේ සැබෑ මිතුරන් කවුද, අපේ සැබෑ සතුරන් කවුද කියන එක. ඒක තේරුම් ගන්න අපට කදිම අවස්ථාවක් හම් වෙනවා. ජිනීවා මානව හිමිකම් කවුන්සිලයේ ශ්‍රී ලංකාවට විරුද්ධව යෝජනාවක් එනවා. අන්නේ යෝජනාවේ ඡන්ද විමසීමේදී අපට තේරුම් ගන්න පුළුවන් ජාත්‍යන්තර වශයෙන් අපිත් එක්ක ඉන්න මිතුරන් කවුද, ජාත්‍යන්තර වශයෙන් අපේ රටට හතුරුකම් කරන හතුරන් කවුද කියන එක නිවැරදිව තේරුම් ගන්න පුළුවන්. එහෙම නැතුව විවිධ රටවල් කරන ප්‍රකාශ, ඒ රටවල් වල තානාපතිවරු මෙහි ඉන්න කවුරු හරි මාධ්‍යවේදීන් ටිකක් හරි, එහෙම නැත්නම් විවිධ කණ්ඩායම් හම්බෙලා කරන ප්‍රකාශ වලින් අපට ඒක මනින්න බෑ. ඒක තීරණාත්මකව මනින්න පුළුවන් තැනක්
තමයි. බුදුරට විනාඩි එක කාලයක් තියෙනවා.
ටිකක් වැඩිපුර දෙන්නකෝ. මුග කාලෙකට පස්සේ කතාවක් හම්බුනේ. තීරණාත්මක අවස්ථාවක් තමයි අපි හිතනවා ජිනීවා මානව හිමිකම් කොමිසමේ හම්බ වෙන ඒ අවස්ථාව. ඒකදී අපිට මැනගන්න පුළුවන් අපේ සතුරන් කවුද, ජාත්‍යන්තර වශයෙන් අපේ මිතුරන් කවුද කියන එක. ඒ වගේම අපි කල්පනා කරනවා දැන් ණය ප්‍රතිව්‍යුහගත කිරීමක් පිළිබඳව සාකච්ඡා කරනවා. හැබැයි අපි දැක්කේ නැහැ කොහෙවත් ක්‍රෙඩිටර්ස්ලගේ සමුළුවක් ශ්‍රී ලංකාවේ පවත්වනවා. අපි ඒක ජපානයට බාර දීලා බලාගෙන ඉන්නවා. නෑ එහෙම නෙවෙයි, ණය අර්බුදය අපිට නම් තියෙන්නේ. අපිට චීනය, අපි නොබැදි විදේශ ප්‍රතිපත්තියේ ඉන්නේ. අපිට චීනයට ආරාධනා කරන්න පුළුවන්, ජපානයට ආරාධනා කරන්න පුළුවන්, ඉන්දියාවට ආරාධනා කරන්න පුළුවන්. සමහරකට ජපානයත් එක්ක ප්‍රතිවිරෝධතා තියෙන රටක් ජපානයට යන්නේ නැති වෙයි, ඉන්දියාවත් එක්ක ප්‍රතිවිරෝධතා තියෙන රටක් ඉන්දියාවට යන්නේ නැති වෙයි. හැබැයි මේ ඔක්කොම අපිට ණය දුන්නේ අපිත් එක්ක නොබැදි විදේශ ප්‍රතිපත්තිය ඉන්න හින්දා. ඒ නිසා ඒ සමුළුව කැඳවීමට සුදුසුම රට ශ්‍රී ලංකාව. ඒ පිළිබඳව අපි අවධානය යොමු කළා නැහැ. ඒ වගේම අපි කල්පනා කරන්න ඕනේ අපේ රටේ දුප්පත් ජනතාව පිළිබඳව. මේක රජයේ ප්‍රශ්නයක් විතරක් නෙවෙයි. අද රටේ ආණ්ඩුවට සම්බන්ධ වුණත්, විපක්ෂයට සම්බන්ධ වුණත් මේ රටේ මිනිස්සුන්ට ප්‍රශ්නයක් තියෙනවා. දරුවන්ට ප්‍රශ්නයක් තියෙනවා පාසල්වල අධ්‍යාපනය පිළිබඳව. මට අද ආරංචි වුණා මෝදක ප්‍රදේශයේ පාසලක අම්මල යම් ක්‍රමවේදයක් හදාගෙන ඒ පාසල් වෙන දරුවන්ට කෑම ලබා දෙනවා දෙමාපියන් සහ ගුරුවරු. මේක සමාජයේ හැම තැනම තියෙනවා. මේක අතිශෝක්තියක් මවන ප්‍රශ්නෙකුත් තියෙනවා. හැබැයි සැබෑ ප්‍රශ්නෙකුත් තියෙනවා. මේ සැබෑ ප්‍රශ්නෙට විසඳුම මොකද්ද? එකක් තමයි ආණ්ඩුව තමන්ගේ නාස්තිකාර වියදම් අවම කරලා මේ මුදල් ජනතාවගේ සුභසිද්ධිය වෙනුවෙන් යොදවන්න ඕනේ. අනිත් පැත්තෙන් මේ රටේ සමාජයට, ව්‍යාපාරිකයන්ට, ඇති හැකි හැම මිනිහෙකුටම වගකීමක් තියෙනවා මේ අපේ රටේ දිලිඳු ජනතාව බලා ගැනීම. මොකද ගරු මන්ත්‍රීතුමනි, දුප්පත් මිනිහා තමයි කබලෙන් ලිපට වැටලා තියෙන්නේ මේ වෙලාවේ. මධ්‍යම පාන්තික කෙනා, යම්කිසි ආර්ථික හයියක් තියෙන කෙනා තමන්ගේ වියදම් කප්පාදු කරලා මොනවා හරි ජීවිතයක් ගෙවන්න පුළුවන්. හැබැයි දිලිඳු මනුස්සයාට එදා කොන්ත්‍රාත් වේල කරගත්ත කෙනාට, ඉදිකිරීම් කර්මාන්තයේ හිටපු කෙනාට, එහෙම නැත්නම් මේසන් වැඩ කරපු කෙනාට, වඩු වැඩ කරපු කෙනාට තමන්ගේ ජීවිකාව අහිමි වෙලා තියෙන්නේ. එහෙනම් ඔහුව බලා ගැනීම මුළු මහත් සමාජයකම අපේ වගකීමක්. අපි හැම වගකීමක් කළා. යුද්ධදී අපි රණවිරුවන් වෙනුවෙන් පෙනී හිටියා මුළු මහත් සමාජයක්ම. කාණ්ඩුවකට බාර දීලා නිකන් හිටියේ නැහැ. ඒ නිසා සමාජයක් විදියට අපි එක තැනකට එන්න ඕනේ. මේ රටේ මිනිස්සුන් ආරක්ෂා කරන්න ඕනේ. ග්‍රාමීය දුප්පත් මිනිස්සුන්ට අඩුම ගානේ තමන්ගේ ඉඩම් කෑල්ලේ මඤ්ඤොක්ක දණ්ඩක් හරි හිටව ගන්න පුළුවන්. ඒ මිනිහාගේ ප්‍රශ්නේ ප්‍රශ්නයක් නෙවෙයි කියලා මම කියන්නේ. හැබැයි නාගරිකව කොළඹ ජීවත් වෙන පැල්පත්වල ඉන්න අය, වතු නිවාසවල ඉන්න අය, ඒ වගේම මහල් නිවාසවල ඉන්න අය ඉතාම දරුණු ප්‍රශ්නෙක ඉන්නේ. ඉතාම දරුණු ප්‍රශ්නෙක. ඒ නිසා මේක අපි සමාජයක් ලෙස අවබෝධ කරගන්න ඕනේ. මේ දරුණු ප්‍රශ්නය පාවිච්චි කරගනිමින් සාගත කැරලි කියලා නැවත රට අරාජික කරගැනීමේ දේශපාලන තත්ත්වයන් ක්‍රියාත්මකයි. ඒ අරාජික වාදීන්ට මේ මිනිසුන්ගේ බඩගින්න පාවිච්චි කිරීමට ඉඩ නොදිය යුතුයි. ඒ වගේම අපි දන්නවා මේ පාර්ලිමේන්තුවට එක මන්ත්‍රී කෙනෙක් එද්දී ඒ මන්ත්‍රීතුමා ඔබතුමත් කෝපා කමිටුවේ හිටියා. ඒ මන්ත්‍රීතුමා රුපියල් බිලියනක් ගෙවලා තමයි, තමන්ගේ ටැක්ස් රුපියල් බිලියනක් ගෙවලා තමයි ආවේ. අද ටැක්ස් නොගෙවපු විශාල පිරිසක් ඉන්නවා. අර අහිංසක මිනිස්සු පරිප්පු වලට, හාල් ටිකට, පොල් ගෙඩියට හැම එකටම ටැක්ස් ගෙවද්දී බදු වංචා කරපු විශාල පිරිසක් ඉන්නවා. ඒ අයගෙන් බදු අය කරගැනීමේ නිසි ක්‍රමවේදයක් ඕනේ. ඒ අයට නිසි බදු පැනවීමේ ක්‍රමවේදයක් ඕනේ. ඒ සඳහා
ඔබතුමාට දීර්ඝ කාලයක්.
හරි, මම අවසන් කරනවා මන්ත්‍රී. ඒ සඳහා රාජ්‍ය බදු ප්‍රතිපත්තිය තීරණය කිරීම සඳහා වූ බදු උපදේශක මණ්ඩලයක් පත්කිරීම සුදුසුයි කියලා අපි යෝජනා කරනවා. ඒකෙන් පුළුවන් බදු ප්‍රතිපත්තිය තීරණය කරන්න, නිවැරදි ආදායම කොහොමද ගන්න කියලා තීරණය කරන්න. ඒ වගේම මම තව එකක් කරුණක් කියන ඔබතුමාගේ අවසරය ඇතුව, අපි දන්නවා දැන් විදේශ රැකියා සඳහා අපි විශාල පිරිසක් යවනවා. අපිට පුළුවන් තරම් කෝටා වැඩි කරගන්න ගරු ඇමතුමනි. හැම රටකම කෝටා වැඩි කර ගැනීම සඳහා විශේෂ පාර්ලිමේන්තු කමිටුවක් පත් කරන්න. ඒ පාර්ලිමේන්තු කමිටුවේ අපි ඒ රටවල් වල විවිධ සම්බන්ධතා තියෙන මන්ත්‍රීවරු ඉන්න, ආණ්ඩු පක්ෂ විපක්ෂ, අපි මෙහෙයුමක් ඇති කරමු. අපේ රටට ශ්‍රම නිපුණතා ඇති අයට විදේශ රටවල් වල ඒ කෝටාවන් වැඩි කර ගැනීම සඳහා තම තමන්ට තියෙන සම්බන්ධතා මේ මුළු පාර්ලිමේන්තුවක් විදිහට තියෙන සම්බන්ධතා පාවිච්චි කරගනිමින් පක්ෂවලට තියෙන සම්බන්ධතා පාවිච්චි කරගනිමින් විදේශ රැකියා ප්‍රමාණය වැඩි කර ගැනීම සඳහා සැලසුමක් හදමු. ඒ නිසා අපි හිතනවා ආණ්ඩුව මේ ගැන මේ වගේ පුළුල්ව දකින්න ඕනේ කියලා. නමුත් අවාසනාවකට අපට පේන්නේ නැහැ එහෙම සමාජයේ දායක කරගත් වැඩපිළිවෙලකට යනවා කියලා පේන්නේ නැහැ. මට අවස්ථාව ලබා දීම ගැන
වාර්තා කරමන්තිතුමා.